බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝච්චේ වසසතං ජීවේ අපස්සං උදයව්‍යං ඒකාහං ජීවිතං චිරියෝ වසතු උදයව්‍යං. මේ පංච උපාදාන ස්කන්ධය නැත්නම් මේ ස්කන්ධයන්ගේ උදේ රැ කියලා කියන්නේ උදේ කියන්නේ ඇතිවීම, රැ කියන්නේ නැතිවීම. මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දකින් නැතුව අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතයේ ජීවිතය යම් කිසි කෙනෙක් මේ ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දැකලා එක දවසක් ජීවත් වුණත් ඒ ජීවිතයේ බොහෝම ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළා. මේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරන්නට සිද්ධ වෙන්නේ මොකක්ද? මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම නොදන්නාකම නොදකින්නකම නිසායි අපිට මේ ස්කන්ධයන් ආරම්භය නිත්‍යයි සැපයි ආත්මයි කියන මෙන්න මේ විපරිත සංඥා ටික ඇතිවලා තියෙන්නේ. ඒ වගේම නොයෙක් ආස්ව ධර්ම ඇති වෙන්නේ ස්කන්ධයන්ගේ ඇතිතතු නොදන්න නොදකින නිසා. ඉතින් මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම කියන ධර්මතා ටික නොදන්නාකම නිසා නොදකිනකම නිසා අපි හැම කෙනෙක්ම අනන්ත අපරිමාණ සංසාර ගමනක එන අය. ඉතින් ඒක අපිට හිතුවට තේරෙන්නේ නැහැ. භවයෙන් වැහිලා ඉඳ අපිට ඒකේ බරසාර බව තේරෙන්නේ නැහැ. ඒ නිසාමයි අපි මේ වගේ ලෝක තුල අවිද්‍යාවෙන් නැවත නැවතත් කටයුතු කරන්නේ. මෙතන හම්බෙන අවස්ථාව අතහැරියාම ඊගාවට හැපෙත තියෙන දුක්ඛිත ස්වභාවයක් කියන එක මෙතෙන්ට පේන්නේ. ඊට පස්සේ එහා පැත්තට ගියාම දුක්ඛිත ස්ථානයකට ගියාම එතෙන්ට පේනවා මේ වගේ වටිනා අවස්ථාවක් අතහැරගෙනයි මේ වගේ දුකකට ආවේ කියලා එතන ගිහිල්ලා ගොඩාක් පසුතැවිලි වෙනවා. පසුතැවිලි වෙලා අඬන්ඩා ඉන්නවා ආයෙ සනේ මනුස්සයෙක් වුණොත් ධර්මයේ හැසිරෙනවා කියලා කෑ ගහනවා විලාප දෙනවා කියනවා. ආයෙත් මෙතෙන්ට ආවහම මතක ඉතින් ඔහම තමයි සතර තියෙන්නේ. හදිසියේට සතුරේ සතුරෙකුට යමක් කරනවා වගේ විදිහකටයි සතර ප්‍රවත්ම තියෙන්නේ. ඉතින් බොහෝම සිහිප දෙන්නේ තමයි මෙලොවම ඉති පරලොව දකින ඇප් දෙකක් අනුමානයට හදාගන්න උත්සාහවත් වුණොත් එයාට තමයි ජීවිතය දිනන්න පුළුවන්. හැබැයි ආරම්භයේ විතරයි අනුමාන ඥානයක් ඇති කරගන්නවා, අවසානයේට ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති වෙනවා. ඉතින් මම මතක් කරේ මේ ස්කන්ධයන්ගේ උදේවේ යම් කෙනෙක් දැක්කොත් එයාගේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට තව නමක් තමයි ස්කන්ධයන්ගේ උදේවේ කියලා කියන්නේ, ඇතිවීම නැතිවීම කියලා කියන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තු විතරමයි මේ දුක්ඛාගත සසරෙන් එතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා අපි අහලා තියෙනවා නේද? දන්නවා. ඉතින් අපි ඒ අහලා තිබුණාට ඒ දහම අපි දකින්න ඕනේ. එතකොට ඒ දැක්කොත් ඒ චතුරාර්ය සත්‍ය ගැන ඇති අවබෝධයටයි ආශ්‍රව ධර්ම කෙලෙස් ධර්ම හිඳෙන්නේ දුරු වෙන්නේ. ඉතින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කිව්වහමත් අද අපි දන්න විදිහ වචන ටිකකින් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැන් අපි චතුරාර්ය සත්‍යයේදී එහෙම නැත්නම් ඒ පංච උපාදානස්කන්ධයේ උදේ වේ කියලා කිව්වේ තව පැත්තක මම කියන්නේ මේ චතුරාර්ය සත්‍යක තව නම. පංච උපාදානස්කන්ධය කියලා කිව්වේ දුක්ඛ සත්‍යයට තව නම. දුක විස්තර කරලා කරලා අන්තිමට පෙන්නනවා සදාගතන වහන්සේ සංකීර්තන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඊට පස්සේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම කියලා කියන්නේ දුක්ඛ සමුදය සත්‍යයට තව නමක්. පංච උපාදානස්කන්ධයේ නිරෝධය කියලා කියන්නේ දුක්ඛ නිරෝධයට තව නම. එතකොට පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම දන්නවා නම් දකිනවා නම් කියලා කිව්වේ දුක්ඛයි සමුදයයි නිරෝධයයි කියන ධර්මතාව ටික කෙනෙක් දන්නවා නම් දකිනවා නම් කියන කාරණාව. මොකද දුක දැකලා දුක ඇතිවෙන හේතුව දැකලා ඒ හේතුව නැති වුණාම නිරෝධය දුක්ඛ නිරෝධය සිද්ධ වෙනවා කියලා දැකීමම සම්මාදිට්ඨි මාර්ගී ප්‍රතිලා. හතරවෙනිය ඉබේමයි උපදින්නේ අර කාරණා තුන සම්පූර්ණ වෙනකොට. එතකොට මේ දුක පිළිසින්ද දැකලා සම්මුතිය දුරු කළා නිරෝධය සාක්ෂාත් කරන්නේ මෙහෙමයි කියලා දකිනකොටම මාර්ගය උපදිනවා. එතකොට එතන තියෙන චතුරාර්ය සත්‍ය. ඒ නිසා මම කිව්වා පංච උපාදානස්කන්ධයේ උදේවැය දකින්නවා කියලා කිව්වේ තව චතුරාර්ය සත්‍යයට තව නම. හැබැයි ඒක අද අපි දන්නවට වඩා හිතාගෙන ඉන්නවට වඩා වෙනස් ක්‍රමයකටයි තියෙන්නේ. ඒ හින්දායි අපි අද චතුරාර්ය සත්‍ය ගැන දන්න ටිකව ප්‍රමාණවත් වෙන්නේ නැති සතර දුකින් අපි එතර කරනවා. අද අපි දන්නවනේ දුක්ඛ සත්‍ය නැත්නම් පංච උපාදානස්කන්ධය කියනකොට ජාති දුක්ඛ ජරා දුක්ඛ ව්‍යාධි දුක්ඛ දුක සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා අපි විස්තර කරනවා. දුකට හේතුව මොකක්ද කියලා වහාම අපි දන්නව කවුරුත් දුකට හේතුව තණ්හාව කියලා. දුක්ඛ නිරෝධය මොකද්ද කියලා අහුවහම අපි විස්තර කරනවා තණ්හාවගේ නැතිවීමෙන් දුක නැති වෙනවා කියලා. මාර්ගයක් දන්නවා අපි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. ඒ ටික දැනගන්නේ ඔය ටිකට කියන්නේ පෙළගහම කියලා. පරියප්තිය කියලා. අර්ථය නැහැ. චතුරාර්ය සත්‍යයේ පරියප්තිය දන්නවා. අපි වචන ටික දන්නවා. දහම් කරුණු ටික දන්නවා. උපමණකම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ අපේ ජීවිතෙන් දුක අවසන් කිරීමේ අවබෝධය ලබා ගන්න. මොකද ওই චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොට අනිවාර්යයෙන්ම පටිච්ච සම්පදාය අවබෝධ වෙන්න ඕනේ. පටිච්ච සම්පදාය ධර්මයේ හරහා චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් ස්කන්ධයන්ගේ උදේවැය දැක්කොත් තමයි මේ එක දවසක් ජීවත් වීම වටිනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. මොකද ඔයගලන්ට මම හොඳ කාරණාවක් පෙන්නන්න. චතුරාර්ය සත්‍යයේදී දුක්ඛ සත්‍ය විස්තර කළාම දුක්ඛ සත්‍යයට ගන්නේ වර්තමාන ස්කන්ධ ටික අපේ. සමුදය සත්‍යයට ආවහම සමුදය සත්‍යයට ඒ දුක ඇති වෙච්ච හේතුව සහ දුක ඇති වෙන හේතුව පෙන්වන්න තමයි පටිච්ච සම්පදාය තියෙන්නේ. මේ පටිච්ච සම්පදාය ධර්මයේ හරහායි ස්කන්ධයන්ගේ උදේ පෙන්වන්න වෙන්නේ. ඇතිවීම පෙන්වන්න වෙන්නේ නැත්නම් සමුදය සත්‍ය පෙන්වන්න වෙන්නේ. ඊට පස්සේ පංච උපාදානස්කන්ධේ නිරෝධය පෙන්වන්න ගියාම පටිච්ච සම්පදායේ අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධා කියලා පත්‍ය නිරෝධය පෙන්වන්නට ඕනේ. එතකොට ඒ පත්‍ය නිරෝධයෙන් තමයි පටිච්ච සම්පදායේ පත්‍ය නිරෝධයෙන් තමයි නිරෝධ සත්‍ය පෙන්වන්න ඕනේ පණවන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විදිහට දැනගත්තාම උත්තරයක් වෙනවා වර්තමානයේ ස්කන්ධයන්ගේ උදේවැය බලන්න ආහාර පත්‍ය. අන්න ඒ ආහාර ප්‍රත්‍යයෙන් ස්කන්ධයන්ගේ උදේවැය බලන එකයි ප්‍රඥාව. ඒ දෙකීමට උපකාර පිණිස කය වචන සංවර කරගන්න එක සීලය, සමත කමතරණක් කුරු කරන එක වායාම සති සමාධිය යටි සමාධිය. මම ඔබ පැහැදිලි කරලා දෙන්නම් ඔය ටික. අපි මෙහෙම ගත්තොත් මේ පංච උපාදානස්කන්ධය කියනකොට අපි කලුවෙන් ගනිමු රූපය ගන්න වර්තමාන මේ රූපය අපි කෙනා කෙනා මම මම කියලා දකින තමන් තමන් කියලා හිතාගෙන ඉන්න රූපය අරමුණු කරගත්තාම හොඳටම ප්‍රමාණවත්. මොකද ඊට පස්සේ හැමතැනකම තියෙන එකම ධර්මතාවය නිසා. ඒ අපි හැම කෙනෙක්ම අපේ ජීවිතයේ කියලා පටන් ගත්ත තැනක ආරම්භක තැනක උපාදාය රූප මොකක් තිබුණේ නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත වලින් හැදුණු අෂ්ටමක රූප කලාපයක් තමයි මව කුසක මුලින්ම හටගත්ත බීජ කඩය ඇතුළේ තිබුණේ. එතකොට එතනද ඒ රූපය කනපුන ආකාරයෙන් හැදුනේ. පෙර ජීවිතී අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුයෙන් විඥාණය ඒ බීජ කඩයට දැසගත්තට පස්සේ රූපය හැදෙන්න කනගුණ ආහාරයේ උදව් වෙද්දී ආහාර කනගුණ ආහාර ප්‍රත්‍යයෙන් රූපය හැදෙනවා. ඒ සිටී තියෙන චිත්ත ස්පර්ශයෙන් මනෝ ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන චෛතසික ටිකක් ලැබෙනවා. අපි දැන් ඔයගොල්ලෝ ගෙදර සිහි කරනවා කියන්නකො, සමීප සිහි කරනවා කියලා කියන්නකො, ඔය සිහි කරනවා කියලා ඔයගොල්ලෝ කලේ යම් හැඩසටහනක් සිහි කරනවා නෙමෙයි. ඒ සිහි කරන gati ටික තමයි චෛතසික කියලා. සිත්යෙන් සිටී සිහි කරනවා කියනකොට. ඒ වගේ ප්‍රතිසන්දි මට්ටමේ ඉඳලා සිත්යෙන් එයාට මේ පැත්තේ උපත්ති භවය අරමුණු නැහැ, කර්ම භවය අරමුණු තමයි තියෙන්නේ. එහා පැත්තේ අරමුණු සිහි කරන කම තමයි තියෙන්නේ. සිහි කරනවා, සිත නිරුද්ධ වෙනවා, ආයෙත් සිහි කරනවා වම තමයි තියෙන්නේ. ඒ සිතේ තියෙන සිතුවිලි අතගත්ත ස්පර්ශය නිසා ඒ සිතේ තියෙන සිතෙන් උපදින සිතුවිලි ටිකයි ආහාරෙන් හැදුණ රූපයයි කියන නාම රූප දෙක ඇසුරු කරගෙන සිත පවතිනවා. ඊට පස්සේ රූපය කනගුණ ආහාරෙන් හැදෙනවා. සිතේම සිත ස්පර්ශය නිසා සිතුවිලි හට ගන්නවා. ඒ සිතුවිලි රූපය නිසා සිත පවතිනවා කියලා උතන අතීත භවයකටත් අනාගත භවයකටත් කෑලි මුකුත් සම්බන්ධයකින් තොරව වර්තමාන ආහාර ප්‍රත්‍යයෙන් තමයි මව කුටි ඉඳලා පවතින. එතකොට ඒ සිතේ තියෙන සිතුවිලි වල ගතියට තමයි මේ රූපය හැදෙන්නේ. අපි කෙටියෙන් ගත්තාම අද අපි මේ කය කියන තැන ජීවිතයේ කියන ටික හැදිලා තියෙන්නේ හැදෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන්. ආහාර ප්‍රත්‍යයෙන් කියනකොට රූපය කන බොන ආහාරයෙන් ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඇහෙන් බලනකොට වේවා, කන නාසය දිව ශරීරයෙන් වේවා, මනසින් වේවා, අපි අරමුණක් විඳිනවා, හඳුනනවා, කල්පනා කරනවා කියන චෛතසික ටිකක් ඇති වෙනවා නම්, සිතුවිලි ඇති වෙනවා නම් ඒ ඔක්කොම ස්පර්ශය නැමති ආහාරය නිසායි පවතින්නේ. කුමන හෝ සිතක් තියෙනවා නම් නාම රූප ප්‍රත්‍ය කරගෙනයි තියෙන්නේ. අපි එක තේරෙන විදිහට මම කිව්වොත් ඇහෙන් රූපයක් බලනවා කියන තැනක ගන්න ඇහැයි රූපයයි දෙක කබලින්ක ආහාරයේ සම්බන්ධ වෙලා තියෙනවා. ඒ ඇහැයි රූපයයි දෙක තියෙන තැනක සිත උපදිනකොට සිතත් එක්ක සහජාතයි ඒ මොහොතේම සිතුවිලි උපදිනවා. එතකොට ඒ සිතුවිලි ටික ස්පර්ශය නිසා උපදින්නේ. ඒ සිතේම හටගත්ත නාම ධර්මයි ඇහැ රූපයයි කියන දෙන්න හින්දායි චක්කු විඥාන කියන සිත පවතින්නේ. චක්කු විඥාන කියන සිත නිසායි සිතුවිලි පවතින්නේ. එතකොට රූපය ආහාර ප්‍රත්‍යයෙන් වේදනා සංඥා චේතනා කියන ටිකේ පරිසප්තයෙන් විඥානයේ නාම රූපයෙන් කියලා ආහාර ප්‍රත්‍යයෙන් මේක සිහිවට කමක් නැ දැනට කර්ම මුකුත් නැති කෙලෙස් මුකුත් නැති ආස්ව අනුසය අවිද්‍යාව ආදී කිසිම කෙලෙසකින් තොරව ධර්මතාවයක් තියනවා ওই විදිහට ආහාර ප්‍රත්‍යයක් තියනවා කය කනබුන ආහාරයෙන් වේදනා සංඥා චේතනා ස්පර්ශ ආහාරයෙන් විඥානේ නාම රූප ආහාරයෙන් කියලා මේ ස්පර්ශ ආයතන හයේම යථාර්ථය ඕක තමයි. උත්ෙන්ට තමයි මේ පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. එතකොට මේ පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීම ගත්තාම ඔන්නෝය උදේ ඇතිවීම කිව්වහම මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීමට සමුදය සත්‍යයට මේ පටිච්ච සම්පාදයේ මේ සත්‍ය සංග්‍රහය පෙන්නේ යුතුයි. ඒ කියන්නේ අවිද්‍යාපච්ච සංඛාර සංකල්පච්ච විඥානං කියලා අතීතයේදීත් කර්ම නැති කෙලෙස් නැති සත්පුද්ගල නොවූ ආහාර ප්‍රත්‍යයෙන් මේ ස්කන්ධ ටිකක් පවතිනකොට ආහාරය නිසා හටගත් ස්කන්ධය ආහාර නිරුද්ධ නිරුද්ධ වෙනකොට ඒ ඇත්ත ඇති හැටි නොදන්නා වූ නොදක්නා වූ අවිද්‍යාව නිසා සත්‍ය පුද්ගලයේ ඉන්නවා කියන චේතනාව ගැති කරගෙන ඒ චේතනාව මත අපි සිටින් කියින් කිරින් කරලා අවිද්‍යා කර්ම ඒ සිටින් කියින් කිරින් වලට අපිම හිතපු කියපු කරපු වලට අපේම මනසේ බැඳිලා ඒ අවිද්‍යා කර්ම තණ්හා කියන එතන ස්කන්ධ ටික කරා අවිද්‍යා කර්ම තණ්හා යෙදුනේ. නමුත් ස්කන්ධ ටික අතහැරෙනවා ඒ අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටිකෙන් මොකද කරන්නේ? මේ ප්‍රතිසන්දි වශයෙන් විඥානේ නැවත මෞඛකට වැටගත්ත. දැන් මෙතනත් මේ වගේම ආහාර ප්‍රත්‍යක් වෙනවා. දැන් මේ පංච උපාදානස්කන්ධයේ සමුදය සත්‍ය පෙන්වන්නේ ගියාම එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය පෙන්වන්නේ ගියාම තමයි මේ පටිච්ච සම්පදාය පෙන්වන්නේ. මේ දුක්ඛ සමුදය කිව්වහම ඒක අපිට හොඳට තේරලා තියෙනවා. අදත් මේ පංච උපාදානස්කන්ධයේ යථා ස්වභාවයත් ආහාර ප්‍රත්‍යයෙන් හටගෙන ආහාර නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන කමත් නොදකිනකොට අද අවිද්‍යාවෙන් අවිද්‍යාව නිසා කර්ම කෙලෙස් ඇති කර ගන්නවා. ඒක නැවත මේ වගේ පස් උපාදානස්කන්ධ විඥානයක් රූපයකට බහගෙන ආයතන දෙක හදන්න හේතු වෙනවා. මේ දුක නැවත හටගන්නේ මෙහෙමයි කියලා සම්පේතත්තේ තේන්නේ යුතුයි. එතකොට මම ඒක උගලන්ට පැහැදිලි කරන්න තව පැත්තකින් කාරණාවක් ගන්නම්. අපි හැමදාම කතා කරලා තියෙන ඕගොල්ලෝ හැමදාම අහලා තියෙනවා චතුරාර්ය සත්‍යයේදී දුක්ඛ සමුදය සත්‍ය ගැන කතා කරන්න ගියාම දුක ඇති වෙන්නේ මොකක් නිසා කියලාද අපි කියන්නේ? තණ්හාව නිසා. ඇයි තණ්හාව නිසා දුක ඇති වෙනවා කියලා කියන්නේ? කොහොමද තණ්හාව නිසා දුක ඇති වෙන්නේ? අපි ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නේ දරුවන්ට හරි ගෙවල් දොරවල් වලට හරි යාන වාහන වලට හරි ඩකඩම් වලට හරි තණ්හා කරන ඉතින් අපිට දුක ඇති වෙන්නේ කියලා නේද? එහෙම නේද? අපි සාමාන්‍යයෙන් දන්නේ මේ තණ්හාව නිසා දුක එනවා කිව්වම මොහොමනේ. නමුත් ඒකමනිකේ සාධාරණ නැහැ. ඇයි? හොඳයි කිසිම දෙයකට තණ්හාව නැති කුඩා දරුවෙක්ට කුඩා දරුවාට බඩගින්න පිපාසය මැසි මදුරු අවසුලන් ආදී ස්පර්ශකෙන් දුකක් එනවා නම් ඒ දුක මොකෙන්ද බලවන්නේ? දැන් ඔය ඉන්ද්‍රිය පරිපාලකෙන් ඉන්ද්‍රිය මොහුකුරා ආවට පස්සේ ඇති කරගත්ත තණ්හාවක් නේ අපි තියෙන්නේ. නමුත් ඒක මෙහා ජීවිතේ පටන් ගත්ත තැන ඉඳලා තියෙන දුකක් තියෙනවා. දුකට හේතුව තණ්හාවයි කියනකොට විශේෂ අවධානයක් විශේෂ අවබෝධයක් අපේ වුණ උතනට තියෙනවා. කෙනෙක් දුක ඇති වුනේ තණ්හාව නිසායි කියනකොට එයාට හොත්තට ජීවිතය තේරෙන්න ඕනේ. මේ ජීවිතයේ සම්පූර්ණ තණ්හාව මුල් වෙලා හදාගත් එකක් මිසක කෙනෙක් හැදුවා හෝ තමන් හදාගත්ත නෙවෙයි කියන ටික. දුකට හේතුව තණ්හාවයි කියනකොට මේ පංච උපාදානස්කන්ධ දුක ඇති කරන තණ්හාව දෙආකාරකින් තියෙනවා. වට්ටමූලික තණ්හාව සහ සමුදාජන තණ්හාව කියලා. ඒකෙදි අපි මෙහෙම කිව්වොත් පෙර ජීවිතේ අපි මරණාසන්න මොහොතේදී ද මිනිස්යෝ හෝ දෙවියෝ වෙන්න අනිවාර්යයෙන්ම කුසල කර්ම නිමිත්තක් අවශ්‍යමයි. අපි හැම කෙනාගේම පෙර ජීවිතේ මරණාසන්න මොහොතේ කුසල සහගත කර්ම නිමිත්තක් අවිද්‍යා භක්තෙන් හදාගත්ත කුසල සහගත කර්ම නිමිත්තක් ලැබෙන්නේ. අපි කියමු රුවන් වැලියට සිහි වුණා කියලා, නැත්නම් ධානයක් දුන්නක සිහි වුණා කියලා. එතකොට මේ දැන් කර්ම නිමිත්ත අවිද්‍යා ප්‍රත්‍යයෙන් ජීවත් වෙනකොට තමයි කර්ම සකස් කරගත්තේ අපි. ඒ අවිද්‍යාවෙන් ජීවත් වෙනකොට කර්ම සකස් කරගත්ත කර්ම නිමිත්තක් තමයි මරණාසන්න මොහොතේ ඉතිපත් වෙන්නේ. ඒ කිසිම වෙලාවක ඉදිරිපත් වෙන කුසල හෝ අකුසල හෝ කර්ම නිමිත්තට ප්‍රතිසන්දි වශයෙන් එන්නේ නැහැ අපි කවුරුවත්. කුසල කර්ම දැන් අපි බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ මරණාසන්න මොහොතේදී මනුෂ්‍යයෙක් හෝ දිව්‍යෙක් වෙන්න කාමවචර හෝ රූපවචර හෝ කුසල කර්මයක් ඇතුනා කුසල කර්මයටයි අපි මනුෂ්‍ය ලෝකේ හෝ දිව්‍ය ලෝකේ උපදින්නේ කියලා. ඒක වෙන්න පුළුවන්, නමුත් ඒක වෙන ක්‍රමයක් තියෙනවා. අපි කියමු රුවන් වැලිය සිහි වුණා කියලා මරණාසන්න මොහොතේදී. ඔන්න දැන් ඒක තමයි කුසල කර්ම. ඒ අපේ ඒකෙදී කුසල කර්මයාගේ ජවනක්ෂණය තියෙනවා. එතකොට ඒ ජවන් ටික ඉවර වෙලා ඒ චිත්‍රීති ඉවර වුණාට පස්සේ දෙවනුවට ලෝභ මෝහ කියලා අකුසල චිත්‍රීතියක් යනවා. ඒ කිව්වේ අපි කියමු මරණාසන්න මොහොතේදී අපිට රුවන් සෑ සිහි වෙනකොට දැනෙන කුසල නිමිත්තනේ. අනිවාර්යයෙන්ම ඒ කුසල කර්මයට කෙනෙක් උපදින්නේ නැහැ. මොකද සිහිය නුවණ තියෙන කෙනෙකුට අන්තිම සිතක් ඇත්ත ඇති හැටි දැක්කොත් නිවන් දකින්න තරම් පුළුවන්. නමුත් ඒ කුසල කර්ම නිමිත්ත ඉදිරිපත් වෙනකොට එතන ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා ඒකේ සතුටු වෙන ඇලෙන එකට කැමති වෙන ගතියක් පියදෙනවා. ඒ තණ්හාව නිසායි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. අපි තරහක් නැති සිටුවොත් දැන් ඔගොල්ලෝ මෙතන ඉඳලා ගෙදර කියලා සිහි කළොත් සිහි කළහම සිහි කරන කමෙන් දැන්නේ ඔයගොල්ලෝ ගෙදර හොයාගෙන යන්නේ. ගෙදර කියලා සිහි කරනකොට ඒක ඉවර වෙනවත් එක්කම ඕගොල්ලෝ ගාව ලෝභ මෝහ කියන ගතියක් ආපහු එනවා. ඒ කිව්වේ මේ අපිම ගෙදර කියන සංඥාව සිතුවිල්ල සිතින්ම සිහි කරගත්ත සිහි කරගත්ත විතරේ අපි තුලම නිරුද්ධ වෙනව නේද කියලා ඇත්ත ඇති හැටි ඕගොල්ලෝ දකින්නේ. තමම්මයි දැන් මේ ගෙදර කියන අදහස සිහි කරගත්තේ. තමම්ම සිහි කරගත්ත බව පෙන්නන්නේ පෙන්නන්න නැතුව බාහිර දෙයක් ඉන්නේ කියලා පෙන්නලා ඒකට කැමැති වෙනවා. ඒ කැමැති වෙන ගතිය හින්දා ඔයගොල්ලෝ යන්නේ. බැරි වෙලා ගෙදර කියලා සිහි වෙනකොට මේ ගෙදර කියලා සිහි වුණා කියන්නේ මම මගේම සිතුවිල්ල සිහි කරගත්ත එක නේද, අතීත අත්දැකීමක් අරමුණු කළා නේද කියලා ඇත්ත ඇති හැටි දැක්කොත් බාහිර දෙයක් තියෙනවා කියලා සිහි කළා හොයාගෙන යනවා කියන කාරණාවක් වෙන්නේ නැහැ. ඒ වගේ මරණාසන්න මොහොතේදී අපේ මනසේ රුවන්සෑය හරි සතුටු එකක් හරි කියලා සිහි වෙනකොට අපේ සිතින් උපන්න මනෝ ස්පර්ශ නිසා උපන්න විතර්කයක් මේක මනෝ ස්පර්ශය නැති වෙනවා කියන තීරණ අපි ගාව නැත්තම් ඇත්ත ඇති හැටි නැති වෙනකොට මොකද වෙන්නේ? අපිට දැන් ගෙදර තියනවා කියලා රැවටනවා වගේ රෝහණ ඡය කියන්නේ නිමිත්ත ඇත්ත වෙනවා. ඒක බලන්න ආසයි. කැමති කියන තැනකින් ඊගාවට ලෝභී වෙනවා. ඒ කැමැත්ත නිසා ප්‍රතිසංයෝගයෙන් යනවා. එතකොට ඒකයි අවිද්‍යා කර්ම තණ්හා කියන කාරණා නිසා විඥානය මෙතෙන්ට පැමිණෙන්නේ කියලා කියන්නේ ඒකයි. දුකට හේතුව සන්නහවයි කියලා කියන්නේත් ඒකයි. අපි සසරේ ඉපදුනේ මනුස්ස මට්ටමේ හෝ කර්මයක් නිසා නෙමෙයි. ඒ කර්ම නිමිත්ත එළඹෙන තැනක ඇත්ත දැකගන්න බැරුව සන්නහ කරපු නිසා ඒකට කැමති වෙච්ච නිසා ප්‍රතිසන්දි වශයෙන් ආවේ. ඒ නිසා අපි උපදින පැත්තට අපිව සසර උපද්දවන පැත්තට උපකාර වෙලා තියෙන්නේ තණ්හා. මොකද කර්මයකින් කුසල හෝ අකුසල කර්මයකින් අනිවාර්යෙන් උපදිනවා කියන එකක් නැහැ. ඒ කුසල වේවා අකුසල වේවා කර්ම නිමෙත්තත් අන්තිම මොහොතදී හෝ සිහිපත් කරන ඒ සිහිපත් වෙන නිමෙත්ත ඇත්ත ඇති හැටි අපිට දකින්න පුළුවන් මොහොත් සත්‍ය නිසා හටගත් ධර්ම සත්‍ය නැතිවෙන නැති වෙනවා කියලා ජීවිතය අවසන් වීමයි නිවන් දැකීමයි දෙක එකට වෙනවා. ඒ නිසා එකට කියන ජීවිත සමති කියලා. ඒ රහතන් වහන්සේ හඳුන්වනවා ජීවිත සමති කියලා. එතකොට නමුත් එහෙම නිමිත්තක් ඉදිරිපත් වෙද්දී නිමිත්තේ ඇත්ත නොදැන්නා ඒකට තණ්හාව ඇති වුණාම තණ්හාව නිසා ප්‍රතිසන්දි කියන්නේ ඒ නිසායි දුකට හේතුව තණ්හාවයි කියනකොට ඔබුල්ල දකිින්ට මේ ජීවිතය කියන ටික ඇති කරන තියෙන්නේ තන්නහව නිසා. ඔය තන්නහවට කියන වට්ට මූලික තන්නාව කියන සසර ප්‍රතිසන්දිය පිලිස පොක්නෝන තන්නාව. ඒ තන්නහාව යෙතුන්නේ චුටි සිතේ ඇතිවෙන නිමිත්තට අන්තිම මොහොත ඇතිවෙන කර්ම නිමිත්තට ලෝභ කිරීම වශයෙන් තමයි නිසට. ඒ නිසා ඔන්න ඒකට කියනවා මොකක්ද වට්ට මූලික තණ්හා. එතකොට අවිද්‍යා කර්ම තණ්හා කියලා අපි කියන්නේ ඒ නිසායි අවිද්‍යාවෙන් කර්ම නිමිත්තක් ඉදිරිපත් වෙනකොට එතන ඇත්ත ඇති හැටි නොදකින්න කම නිසා ඒකේ ඇලිලා ඒ නිමිත්තට ඇති කැමැත්ත නිසා අද ගෙදර සිහි කළා යන්න කැමැත්ත ඇති වුණාම මේ සිත් කයට බහලා කයත් අරගෙන අපි යනවා. එතකොට අර වගේ මරණාසන්න මොහොතේදී ඒ නිමිත්ත දැකලා ඒක ගන්න යන්න කැමැත්තක් ඇති වුණාම සිත කයට බහලා කයත් අරගෙන යන්න බෑ. ඉන්ද්‍රිය බිඳිලා ඒ යන්න යෑමම සිත වෙන රූපයකට වැටලා සිත්ලයි අද අපි යන්නේ එකයි එදාට යන්නේ එකයි අතර වෙනසක් නෑ. එතකොට ප්‍රතිසන්දියට පැමිණෙන කොට කෙනෙක් සන්නහව කියන්නේක මුල් වෙලයි උපදිනකක කර්ම නිමිත්තක් හෝ මනුස්ස මට්ටමේ දේව මට්ටමේ කර්ම නිමිත්තක් ඕනේ. නමුත් කර්ම නිමිත්තයි දහිතිය දකින්න පුළුවන් වුණා නම් උපදින්නේ නැහැ නිදෙනවා. කර්ම නිමිත්තේ ඇත්ත නොදක ඒක ඇලිනොනි නිසා බැඳුනො නිසායි උපදින්නේ. එතකොට අන්තිම උත්තරේ එන්නේ කර්ම නිමිත්ත නෙමෙයි උපදීමට මුල් වෙලා තියන්නේ සන්නහව. කර්ම නිමිති දැත්ත නොදක ඒකට තණ්හා කරපු නිසා නම් ප්‍රතිසන්දියට ආවේ. මොකද කර්ම නිමිත් ඉදිරිපත් වුණත් ඒකේ අනිත්‍ය දකින්න පුළුවන් වුණා නම් සතර ගමන අවත. නමුත් අනිත්‍ය දකින්ද ඇත්ත නොපෙන්න ඒකට බැඳෙන ලෝභකම නිසා නම් සතරට ආවේ. නැවත උපන්නේ මේ ඉපදුණු නිසා යම් දුකක් විඳිනවන ඉපදීම දුකක් නම් ඒ දුකට හේතුව තණ්හාවයි කියලා තමයි නම් කරන්න වෙන්නේ. ඔන්න ඔකට කියනවා මොකද්ද වට්ට මූලික සංහාව. ඔන්න දැන් මේ දුක ඇතිවෙච්ච හැටි පෙන්නනවා. දුක්ඛ සමුදය තමයි ඔය ටිකෙන් පෙන්නන්නේ. පටිච්චසමුප්පාද ටිකෙන් පෙන්නන්නේ දුක්ඛ ස්කන්ධ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ටික සමුනු තමන්ගේ නෙමෙයි අනුන්ගේ නෙමෙයි තමන් සහ අනුන් කියන දෙන්නගේ වෙන කෙනෙකුගේ නෙමෙයි. නායම් වික්‍රේ කායෝ තුම්හාකම් නාපි අන්‍යසම් පුරාණ මිදම් වික්‍රේ කම්මා අපි සංචේති සංවේදිතං ගත්තා. මහණෙනි මේ කය නුඹලගේ මේ කව කෙනෙකු මේ මාත පුරාණ කර්මයට හටගත් එක පුරාණ කර්ම නිමිත්ත ආරම්භය තණ්හා කරපු නිසා මෙතට ආවේ. ඒ නිසා මේ ජීවිතය ඇතුළේ තියෙනවා. ඔන්න දැන් දුක්ඛ සමුදය සත්‍ය ගත්තාම එයාට පේනවා අතීතයේදී ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා කර්ම නිමිත්තකට තණ්හා කරපු නිසා මෙතට ආවේ කියලා පේනවා. ඒ කියන්නේ පුබ්බන්ති ඥානයේ තේරෙනවා. ඊට පස්සේ අපරන්ති ඥානයේ තේනවා සමුදය සත්‍ය තුල තියෙනවා චතුරාර්ය සත්‍ය, දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය විස්තර කරනකොට සමුදය සත්‍යයේ පුබ්බන්ති ඥානයේ, අපරන්ති ඥානයේ, පුබ්බන්ත අපරන්ති ඥානයේ, පටිච්ච සම්පදාය ධම්මේ ඥානන් කියන නවන ටික තියෙනதோනේ සමුදය සත්‍යයට. එහෙම නැත්නම් ස්කන්ධයන්ගේ උදේට, ස්කන්ධයන්ගේ ඇතිවීම කියනකොට ඔය ඔක්කොම ටික තියෙනවා. ස්කන්ධය ඇති උනේ මෙහෙමයි කියලා තියෙනවා. ඔය දැන් මේ පංච තවදින් ගත්තා මේ පංච උපාදාන ස්කන්ධය ඇති වෙන්න හේතු දෙකක් තියෙනවා. ප්‍රධානම කාරණා දෙකක් තියෙනවා. එක හොකට මතක තබා ගන්නට ජනක ප්‍රත්‍ය සහ උපස්තම්භක ප්‍රත්‍ය කියන එක නම් කරනවා. ජනක ප්‍රත්‍ය කියලා ජනක කියලා කියන්නේ උපදවන පැත්ත. උපස්තම්භක පත්ත කියන්නේ උපන්න දෙයක පැවැත්මට උපකාරී වෙන දේ. දැන් අවිද්‍යා කර්ම තණ්හා කියපු ටික පංච උපාදාන ස්කන්ධය නැත්නම් මේ ස්කන්ධය උපද්දන පැත්තට හේතු වුණා. ඒගොල්ලනේ අපි දැක්කනේ පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නිසා විඥානය රූපයකට දැසගත්තේ. ඊට පස්සේනේ ඒ සිතට කයත් කයට සිතත් උරුම වුණේ, නාම රූප දෙක හැදුනේ. හැදෙන පැත්තට උපද්දන පැත්තට අවිද්‍යා කර්ම තණ්හා කියන ටික උපකාරය ඒ නිසා ඒ ටිකට කියනවා ජනක ප්‍රත්‍ය කියලා උපද්දවන්නේ හේතු. උපන්න ටික පවතින්නේ ආහාර ප්‍රත්‍ය. ඒකට කියනවා උපස්තම්භක ප්‍රත්‍ය කියලා. එතකොට පංච උපාදාන ස්කන්ධය ක ඇතිවීම ගැන කතා කරනකොට අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියලා අපි ප්‍රත්‍ය ප්‍රධාන හතරක් කතා කරනවා. මෙතන තියෙනවා ස්කන්ධ ටික උපද්දන ටික සහ උපද්දපු ටික පවත්තන්ට හේතු වෙන හේතු ධර්මතා ටික. මේක තේරෙන්නත් නැත්නම් මේක ටිකක් ගැඹුරුයි, ස්වභාවයෙන්ම චතුරාර්ය සත්‍ය කියන්නේ ගැඹුරුයි. එතකොට මෙතනදී දැන් අවිද්‍යා කර්ම තණ්හා කියන ඔය ටික විස්තර කරනකොට මොගොල්ලෝ මුකුත් ගන්න දෙපා. මරණාසන්න මොහොතේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හදාගත්ත කර්ම නිමිත්තක් මරණාසන්න මොහොතේ ඉදිරිපත් වෙලා ඒ නිමිත්ත දිහා තණ්හාව නිසා ප්‍රතිසන්දි වශයෙන් ආවේ කියන ටික හිතාගන්න හැම වෙලාවෙම අවිද්‍යා කර්ම තණ්හා කියන නිසා මේ විඥානේ දැකගත්තේ කියනකොට අපි ප්‍රතිසන්දි වශයෙන් ආවේ කියනකොට ඕමයි උනේ. ඊට පස්සේ විඥානයේ මේ රූපයක දැකගත්තට පස්සේ අතීතයේ ආරම්භය කිසි සම්බන්ධයක් නැහැ. ආය අතීතයේ කෙලෙස් එක්ක සම්බන්ධයක් නැහැ. මෙතෙන්ට අරගෙන එනකම් විතරයි මේ උත්තරේ මේ මේක උදව් වෙන්නේ. දැන් විඥානයේ රූපයට දැකගත්තට පස්සේ සිතේ තියෙන සිතුවිලි රූපය ඇතුළු කරගෙන සිත පවතිනවා මිසක සිත නිසා සිතුවිලි රූපය දෙක පවතින මිසක දැන් අතීත කර්ම කෙලෙස් කියලා කොටසක උපකාරකින්වත් අනාගත කර්ම කෙලෙස් කියලා කොටසක උපකාරකින්වත් පවතිනවා නෙවෙයි. දැන් වර්තමාන ආහාර ප්‍රත්‍යයෙන් ස්පර්ශ ආහාරයෙන් සිතුවිලි ටිකත් කනබුන ආහාරයෙන් රූපයත් ඒ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයත් කියලා ආහාර ප්‍රත්‍යයෙන් තමයි මේ ස්කන්ධ පංචකය පවතින්නේ. ඒක නෙවෙයි අපේ ජීවිතය. එතකොට කෙනෙක් සම්මුතිය සත්‍ය බලන්න ගියොත් ස්කන්ධයන්ගේ උදේ බලන්න ගියොත් එයාට පේනවා මෙතන තියෙන පංච උපාදාන ස්කන්ධයක්. ඒකට පවතින්නේ ඇති වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි, පවතින්නේ මෙන්න මේ ආහාර ප්‍රත්‍යය කියලා දකිනවා පුබ්බන්ති ඥානය ඇති වෙන විදිහට. ඊට පස්සේ අපරන්ති ඥානයක් ගන්නවා අද මේ පංච උපාදාන ස්කන්ධයේ වෙන තැන රූප වේදනා සංඥා සංකාර විඥානක ස්කන්ධ ටික ඒ ස්කන්ධ ටික හේතු ප්‍රත්‍යයයි. රූපේ කන බොන ආහාර ප්‍රත්‍යයෙන් වේදනා සංඥා චේතනා ස්පර්ශ ප්‍රත්‍යයෙන් විඥානේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නේ. සත්‍ය නිසා හටගන්න ස්කන්ධය සත්‍ය නැති වෙනවා නේද කියලා ස්කන්ධ ටික ස්කන්ධෙන් ගැතිවීමත් නැතිවීමත් දැක්කේ නැත්තම් අද ආයෙත් අද අවිද්‍යාව සක්‍රිය වෙනවා. අද අවිද්‍යාව නිසා කර්ම නිමිති හදාගෙන, ඒ කියන්නේ සත්පුද්ගල භාවයෙන් අපි නොයෙක් අරමුණු අරගෙන ඒ සත්පුද්ගල අරමුණු වලට නැත්තම් රන් රෙදි මුතු මැටි කියලා බඩු මුතු හදාගෙන චේතනාවෙන් හදාගන්න. චේතනාව පිළිගෙන කරගන්න. එතකොට ඒකද කර්මය කියන එකට සංඛාරය කියන එකට බුදුරජාණන් වහන්සේ හොඳ අදහසක් දෙයි. මොකද කර්මය කියන්නේ? රූපං රූපත්තය සංකතං අභිසංකරಂತಿ इति සංකාරං. රූපේ පිණිස රූපයක් හදනවා. අන්න සංඛාරය කියන එක කර්මය කියන එක දකින්න කියනවා. දකින්න හොඳ අවස්ථාවක් අපිට. රූපේ පිණිස අපි රූපයක් හදනවා. වේදනාව පිණිස අපි වේදනාවක් හදා ගන්නවා. හැම වෙලාවෙම ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මතා ටික පරිහරණය කරන්න මනෝමය සිද්ධියක් හදා ගන්නවා. මනෝමය සිද්ධියක් හදාගත්තාම ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු ඒ ටික නැති වෙනවා. නමුත් මනෝමය සිද්ධිය නැති වෙන්නේ නැහැ. ඒක මම තේරෙන විදිහට කිව්වොත් අපි පුටුවක් හරි මොන හරි දෙයක් හදන්න ඉස්සෙල්ලා මනෝමයෙන් අපි ගාව හදා ගන්නවා මේ භාණ්ඩ හදන්න ඕනේ මෙන්න මේ විදිහටයි කියලා මනසින් අපි රූපයක් හදා ගන්නවා. හදාගෙන දී කෑලි කපල කපල අපේ හිතේ තියෙන චිත්‍රය හැටියටයි අපි මෙහෙ එකතු කරන්නේ. ඒකයි දැන් රූපං රූපත්තාය සංකතං අභිසංකරෝ. මේ බාහිර භෞතිකයේ රූපයක් හැදීම පිළිබඳ මනසේ රූපයක් හදා ගන්නවානේ. මේ හදා ගන්න රූපයයි අපිට කර්ම නිමිත්ත වෙන්නේ. දැන් ගයක් හරි හදන්න ඉස්සෙල්ලා මේ තැන් වලට ජනෙල් දාලා මේ තැන් වලට දොරවල් දාලා මේ විදිහ හැදී වහලයක් දාලා මම ගයක් හදා ගන්න ඕනේ කියන චිත්‍රයක් මනසින් ඉස්සෙල්ලා හදා ගන්නවා නේද? එහෙම හදාගත්තේ නැතුව මෙහෙ මුකුත් එකතු කරන්න පුළුවන්ද කියලා බලන්න, කවදාවත් ඕගලන්ට පුළුවන්ද කියලා බලන්න. මෙහෙ හැදුණු ගේ කවදා හරි අවුරුදු 10කින් හරි 15කින් හරි ගම්වතුරකට හරි තුලිස්වකට හරි කැඩිලා යයි. ඔය ගේ හදන්න හදපු ගේ මනසේ ප්ලෑන නැති වෙනවා නෑ. ඕකටයි කර්ම නිමිත්ත කියන්නේ, සංඛාරය කියන්නේ. ඒකයි රූපං රූපත්තාය සංකතං අභිසංකරಂತಿ. රූපේ පිණිස රූපයක් සකස් කරනවා අපි. මනස තුල රූපයක් හදලා රූපයක් සකස් කරගන්නවා කුමකටද? බාහිර රූප හැදීම සඳහා. ඒ මනස තුල හදන රූපය තමයි අපිට කර්ම වෙන්නේ. බාහිර හදන රූපය ආහාර ප්‍රත්‍ය. ඒක අවුරුදු 50කින් හරි 60කින් හරි පස්සේ දිරලා යයි. මනසේ පුටුවක් හදාගෙන ඒකේ හැඩයට ලෑලි ටිකක් ගහලා ඇන ටිකක් ගහලා හදපු රූපයක් තියෙන. මේ රූපේ හදාගන්නයි මනසේ රූපයක් හැදෙන. අර හදපු රූපය භෞතිකයෙන් හදපු රූපය අවුරුදු 100කින් හරි දිරලා යයි. නමුත් ඒ රූපේ හදන්න හදපු රූපය කවදාවත් එක නැති වෙන්නේ නැහැ. එතකොට මේ විදිහට කනබුන ආහාරයෙන් හැදුණු ස්කන්ධ පංචකයක් තියෙන දැනක මේ ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා අපි භෞතිකය ඇතුළු කරන්න මනෝමය චිත්‍ර හදාගන්නවා. මේ අවිඥානික රූපය දැන් මම කියලා එක හදාගෙන තියෙනවා. මම කියලා රූපයක් හදාගෙන ඉවරලා තමයි මේ කය අපි ඇතුළු කරන්නේ. අර මනෝමයෙන් හදන මනෝමයෙන් චිත්‍රයක් හදාගෙන ඉවරලා බාහිර පුටුව ඇදී බාහිර පුටුව කියලා හදපු රූපය දිර්ලයන් අපලුවන්. නමුත් මනෝමය රූපය දිරන්නේ නැහැ නේද? බාහිර තාත්තා අම්මා කියලා බලන්න ඉස්සෙල්ලා මේ හැදේම අරගෙන මේ මගේ අම්මා මට මෙහෙමයි උපකාර කරන්නේ කියලා අපි චිත්‍රයක් හදාගන්නවා. එහෙම නැතුව අපිට බාහුතික ඇසුරු කරන්න බෑ. ඒ හදාගත්ත අදහසින් අපි මෙහෙ බැලුවාම දැන් අර පුටුව හැදුවා වගේ එතකොට හිතේ තියෙන පුටුවයි හදපු පුටුවයි අතර වෙනසක් තියෙද? ඒ වගේ මේ හිතේ තියෙන දැන් අම්මයි පෙනෙන අම්මයි අතර වෙනසක් නෑ. හැබැයි පෙනෙන තැනක තියෙන කනගුණ ආහාරයෙන් හැදුණු රූපේ දිරලා යනවා. නමුත් අපි මේ භෞතිකයේ අම්මා කෙනෙක් දැකීම සඳහා අම්මා තාත්තා කෙනෙක් ඇතුළු කිරීම සඳහා මනෝමය හදාගත්ත අම්මා තාත්තා නැති වෙන්නේ. අර රූප දෙරලා ගියත් මේක අපිට කර්ම නෙක වෙන්නේ. එතකොට අද මේ සතර ආහාරයේ කියන තැනක සතර ආහාර කියන තැනක ආහාරයේ පිළිසඳ නොදන්නා කම නිසා රූප පරිහරණය කරන්න වේදනාව සංඥාව සංකාරය විඥාන කියන ওই ස්කන්ධ පංචකයම පරිහරණය කරන්න මනෝමය පිළිබඳ කරනවා. මනෝමයම වේදනාවක් සිහි කරලයි කාපු කෑමක රසක් සිහි කරලයි අපි ආයත් මෙහෙ රස හොයන්නේ හදාගත්ත රසය අනිත් වෙනවා. නමුත් අර මේ රසය හදාගත්ත රසය කියනවනම් මනසේ ඒක නැති වෙන්නේ. වේදනාවක් එහෙමයි. කයට යම් ස්පර්ශයක් ඇති වෙච්ච වේදනාවක් සිහි කරලා නැවත වේදනාව උපද්දව ගන්න යන්නේ. උපද්දව ගන්න වේදනාව නැති වෙන්න පුළුවන්. නමුත් මේ වේදනාව උපද්දව ගන්න උපද්දවපු වේදනා නිමිත්ත නැති වෙන්නේ නැහැ. ස්කන්ධ පංචකයටම අපි අවිද්‍යාවෙන් නිමිති හදා ගන්නවා. හදාගෙනයි මේ බාහිර පරිහරණය කරන්නේ ලෝකෙ තුල. ඒකයි මේ අපිට වෙන්නේ. එතකොට භෞතික ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටික නැති වුණාට ඒව පරිහරණය කරන්න කලම හදාගත්ත සතහන් ටික තියෙනවනේ. නිමිති ටික ඉතුරු වෙනවා ජීවිතේ. ඔය නිමිති ගොඩෙන් එකක් තමයි පුටුව කියන එක සිහි කළම තමයි බාහිර පුටුවක් හදලා පරිහරණය කළේ. බාහිර පුටුව අවුරුදු 50කින් 60කින් ඉතිරලා ගියා. ඇතුළේ කියන පුටුව ඉදිරිපත් වෙනවා මරණානම. එතකොට එදාට මේ සිද්ධින් උපදු විතර්කයක් කියලා තේරෙන්නේ නැහැ. එදාට තේරෙන්නේ මම හදලා පරිහරණය කළ පුටුවද මේ ජී වෙනව නේද? අනේ පුටුවෙන් මට මෙච්චර යහපතක් වුණා නේද කියන වගේ විස්තර ටිකක් තමයි මේ ඉදිරිපත් කරන්නේ පිටේ තියෙන ප්ලෑන් එකට. එතකොට එයාට පුටුවකටම තියෙන තණ්හාව වෙනවා මිසක මේ විතර්කයක් කියලා ගතලා අනිත්‍ය දක්ෂණ ධර්මතාවයක් එන්නේ නැහැ. ඒක මම මතක් කළේ අද ආහාර ප්‍රත්‍ය ස්කන්ධ ටික පවතිනකොට මේ ආහාර ප්‍රත්‍ය ස්කන්ධ ටිකත් ආහාර ප්‍රත්‍යෙන් පවතින්නේ කියන ටික නොදන්නාකම නිසා අද අපි ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩ මිල මුදල් දුව පුතා අම්මා තාත්තා මම මගේ ඈ කන දිව නාසය ශරීරික මේ වගේ ඔක්කොම මේවා නිමිති මනෝමය හදාගත්තේවා. අවිද්‍යාවෙන් කර්ම නිමිති හදන එක තමයි අපි ජීවත් වෙනවා කියලා කරන්නේ. මෙහෙම කරනකොට ඒ කර්ම නිමිති වලට ජීවත් වෙන්නකොට ඇති වෙන තණ්හාවක් තියෙනවා. ඒකට කියනවා සමුදාචාර තණ්හාව කියලා. ආයතන හැසිරීම වශයෙන් ඇති වෙන තණ්හාව. ඒ කියන්නේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියලා කියනෝනේ. ඇහෙන් බලලා බලනකොට බලන තැනක තියෙන ස්කන්ධ ටික නොදන්නාකම නිසා ඒ ස්කන්ධ ටික මේ ප්‍රත්‍යයෙන් හටගත්තේ කියලා නොදන්නාකම නිසා පෙනෙනවා කියන අරමුණ ඇත්ත නොදන්නාකම නිසා ආ ලස්සන ගොඩ නැගිල්ලක් නේ කියලා ඊට පස්සේ ගොඩ නැගිල්ලට තණ්හා කරනවා. දරුවට තණ්හා කරනවා කියලා වර්තමානයේක අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකක් අපි පෝෂණය කරනවා. ඒ තණ්හාවේ තමයි පංච උපාදානස්කන්ධ දුක කියන එක හම්බ වෙන්නේ විදිහේ අපිට. ජාති දුක, ජරා දුක, මරණ දුක කියලා අද කෙලෙස් වලින් විඳින දුකක් තියෙනවානේ. කිසි කැමති දෙයක් නොලැබීමේ දුකක් කියලා ටිකක් විඳිනවානේ අපි. මෙන්න මේ දුක් ටික විඳින්නේ අද මේක අහව නිසා. එතකොට ප්‍රතිසන්දි වශයෙන් දුකක් තිබුණා එහෙම නැත්නම් ඉපදුනාට පස්සේ ඇති වෙන යම්ම දුකක් තියෙනවා නම් ඒ දුකත් මේ හැම දුකක්ම ඇතිවෙලා තියෙන තණ්හාව නිසාමයි. එතකොට ප්‍රතිසන්දි වශයෙන් පැමිණි තැනක ඒ තණ්හාව නිසා ඇතිවෙච්ච දුක් ටික තියෙන්නේ ස්කන්ධ මොල් කරගෙන. උපන්නාට පස්සේ තියෙන දුකක් තියෙනවා නම් තියෙන්නේ ඒ ටික කෙලෙස් නිසා. දැන් අපි දරුවක දරුවෙකුට තණ්හා කළා දරුව නැති වෙච්ච නිසා දුක එනවා නම් ඒ තණ්හාව නිසා දුක. හැබැයි මේ දුක තියෙන්නේ කෙලෙස් නිසා. අර දුක තියෙන්නේ ස්කන්ධ ටික නිසා. වට්ටමූලික තණ්හාවෙන් එන දුක හැම වෙලාවෙම ස්කන්ධ පරිහරණය දුකක් වෙන්නේ. සමුදාය ජර තණ්හාවෙන් එන දුක හැම වෙලාවෙම දෙලේ මුල් කරගෙන එන දුකක් කියන්නේ. කොහොම හරි ස්කන්ධ මුල් කරගෙන එන දුකට දෙලේ මුල් කරගෙන එන දුකට දෙකටම හේතුව තණ්හාවයි. ඒ නිසායි දුක හේතුව තණ්හාව කියන්නේ. ඒක අපි කියන්නේ. ඒකෙන් දුක්ඛ සත්‍ය දුකට හේතුව තණ්හාවයි කියලා කිව්වොත් ඕගොල්ලන්ට දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණලා ඉපදිලා විදිහ දුක තණ්හාව නිසා. හැබැයි ඒකත් තණ්හාව වෙනම දකින්න ඕන. දැන් අප්‍රිය සත්‍යෝග දුක්ඛ පිය උපයෝග දුක්ඛක් තියෙනවා. ප්‍රියංගේ වෙන්නේ දුක අප්‍රියන් හා එක්වීමේ දුකක් තියෙනවා නම් හේතු කෙලෙස් නිසායි කියලා දකින්න පුළුවන් වෙයි. එතකොට මේ සමුදාචාර සංහාවෙන් ප්‍රියංගෙන් වේගීමේ සහ අප්‍රියං හා එක්වීමේ දුක්ඛිත විඳ විඳ තමයි ඉන්නේ ජීවත් වෙනකොට. ඔය ටිකෙන්ම ඔය දැන් ජීවත්ව ඉන්නකොටයි ඕගොල්ලෝ හුරු කරන්නේ ඇත්ත නොදක නිමිත්තක් හදලා ඒකට ඇලෙන්නේ මෙහෙමයි කියන එකයි ඕගොල්ලෝ හුරු කරන්නේ. නිදෙන හැටි නෙමෙයි හුරු කරන්නේ. ඒ හින්දා මරණාසන්න මොහොතේදී කර්ම නිමිත්තක් ඇති වුණාම ඒකද ඇත්ත නොදැන කිසිදෙයක් හැටියට දැකලා ඒක දැනෙනවා කියන කම එනවා. එදාටයි ආභෝ ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. එතකොට මෙතනදී මට මතක් කරන්න ඕනේ දේ තමයි පුරාණ කර්මයට අවිද්‍යා කර්ම සංහාවට ප්‍රතිසන්දි වශයෙන් දැනෙනවා. එතන තියෙන්නේ සත්ත්වනෝ පුද්ගලනෝ අනාත්ම ඉස්කන්ධ ටිකක් ඒකද ආහාර ප්‍රත්‍යයෙන් දවතුනේ. ආහාර ප්‍රත්‍යයෙන් භවතින ඉස්කන්ධ ටිකක් කියන ටික අවබෝධ වුණේ නැත්නම් අවබෝධ කරගත්තේ නැත්නම් ආපහු අවිද්‍යාවෙන් කර්ම නිමිති හදාගෙන සංහා උපාදාන කියන කෙලෙස් ටික හදාගත්තාම නැවතත් මේ විඥානීය මේ වගේම රූපයකට බැසගෙන ආයත ආයතන ටික හදන මේ වගේම ඉපදුනා කියන කරුණක් හදන. එතකොට දුක්ඛ සත්‍යය තමයි වර්තමාන මේ දුක ඇති වෙච්ච හේතු සමුදය සත්‍ය ගැන කතා කරනකොට පටිච්ච සමුප්පාදයේ හරහා පුබ්බන්තේ ඥානෙ අපරන්තේ ඥානෙ පුබ්බන්ත අපරන්තේ ඥානෙ ඇතිවෙන තමයි ඕගොල්ලන්ට චතුරාර්ය සත්‍ය සමුදය සත්‍ය අවබෝධ වෙන්නේ. එහෙම නැත්නම් දුක හේතුව තණ්හාවයි කියලා නිකන් කිව්වට හරියන්නේ නැහැ. දුක හේතුව තණ්හාවයි කියනකොට ප්‍රතිද මේ ජීවිතයේ මරණාසන්න මොහොතේ කර්ම නිමිත්තට තණ්හාව වීදම නිසා ඉපදුනේ කියන එක. ඉපදුණු තැනක තියෙන ස්කන්ධ ටික පිළිසිඳ නොදැක්ක නිසා අද පිළිසිඳ නොදැක්ක නිසා අද කර්ම නිමිත්තක් හදාගෙන ඒ නිමිත්තට තණ්හා කරන නිසා මතුවට යන්නේ කියලා දුක ඉපදුන හැටි දුක උපදින්නේ තණ්හාව නිසා කියන කාරණාව දකින්න වෙනවා. තණ්හාව දෙයාකාරකින් අපේ ජීවිතේට එක්වතු වෙලා තියෙනවා. මේ ජීවිතේ දුක ලබා දෙන්නත් නැවත මේ ස්කන්ධ ටික පිළිසින නොදන්නාකම නිසා දුක ඇති කරන හේතු හදා නැවත දුක ඇති කරවන්නත් කියලා කාරණා දෙකකින් දුක්ඛ සමුදය සත්‍ය දැක්ක යුතුයි. තණ්හාව කියන එක දැක්ක යුතුයි. ඒ දෙයාකාරකින් පෙන්වන්න තමයි පටිච්ච සම්පදාය දෙන්නන්නේ. එතකොට චතුරාර්ය සත්‍යයෙන් අනිකක් එහෙම නෙමෙයි පටිච්ච සම්පදාය. පටිච්ච සම්පදායෙන් අනිකක් එහෙම නෙමෙයි චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නයි පටිච්ච සම්පදාය තියෙන්නේ. ඒ කියන්නේ දුක සංස්කාරණ ස්කන්ධ දුක වර්තමානයේදී දුක ඇති උනේ මෙහෙමයි කියන එකයි අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියන දෙකෙන් පෙන්නන්නේ. එතකොට අද මේ දුක පිලිසිඳ නොදක්ක සතුපාදනස්කම් දුක මේ දුක ඇති වෙන්නේ මෙහෙම නේද කියන එක නොදක්කොත් අනාගතික දුක ඇති වෙන හේතු ඇතුළ දුක ඇති වෙනවා කියලා සමුදේ සත්‍යයේදී පුබ්බන්ති ඥානෙ අපරන්ති ඥානෙ පුබ්බත් අපරන්ති ඥානෙ ඇති වෙන විදිහට දැක්ක යුතුයි. දැන් මම මේ කාරණා කීපයක් එකකට දෙන්නන්නේ. පංච උපාදානස්කන්ධී උදේ කියන මාතෘකාව යටතේ චතුරාර්ය සත්‍ය සමුදය සත්‍ය සහ පටිච්ච සම්පදායේ සත්‍ය නිදේශයේ තෙමි යුතුය කියන එක කියන්නේ. යම් දුක කියන්නේ. නමුත් ඇත්ත මේක තේරුම් ගන්න ඇතුළ අපිට යන්න බෑ. හැබැයි මේක හැමදාම ඕගොල්ලෝ කර කර ඉන්න ඕන එකක් නෙමෙයි. මේ න්‍යායය කරගන්න කියලා මම කියන්නේ. ඊට පස්සේ හම්බ වෙන්නේ වෙන වැඩක් ඕගලන්ට කරන්න. තාම මේ ඕගලන්ට කරන්න කියන එකක් නෙමෙයි. මේක දැනගන්න. මේක මාර්ගය නෙමෙයි මේ. මේ දුක ඇති වෙච්ච හැටි ඕගලන්ට කිව්ව ඕගලන්ට දුක කියන එක කිව්වා. පෙන්නනවා. දුක ඇති වෙලා තියෙන හැටි මේ පෙන්නනවා. තාම ඕගලන් නොතේරුණා වෙන්න පුළුවන්. නමුත් මේ තේරෙන තැනට යන මඟ වෙන එක. මේක මඟ නෙමෙයි. දුක ඇති වෙච්ච හැටි මේ දැන් පෙන්වන දුක් සමුදය සත්‍ය දෙන්නවා. ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා පෙන්වනවා. ඊට පස්සේ දුක් නිරෝධ සත්‍යයේදී දුක් නිරෝධ සත්‍යයේදී අතීතයේදී මේ පංච උපාදාන ස්කන්ධයත් පංච උපාදාන ස්කන්ධය ආහාර ප්‍රත්‍යයෙන් හටගෙන ආහාර නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන කාරණාවත් දැකලා අවබෝධ කරලා තිබුණා නම් අවිද්‍යාව නැතිවලා විද්‍යාව ඉපදිලා තිබුණා නම් මරණාසන්න මොහොතේ කර්ම නිමිති ඇතිවලා තණ්හාව ඇතිවලා මෙතෙන්ට එන්නේ නැහැ. අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධ එහෙම නැත්නම් විඥාන නිරෝධ නාම රූප නිරෝධ කියලා මේ ධර්මතා හිතින් නැහැ කියන උත්තරයක් එනවා. නිරෝධ සත්‍ය. අද යම් කිසි කෙනෙක් මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මෙන්න මේ tikai මේන රූපය මෙන්න වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේක පංච උපාදානස්කන්ධය. මේ ස්කන්ධ ටික හටගන්නේ මෙන්න මේ ආහාරයෙන්. ආහාර ප්‍රත්‍ය ඒ ආහාර නිරුද්ධ වෙනවා කියලා අද විද්‍යාව උපදවා ගත්තා නම් අවිද්‍යාව නිරුද්ධ වුණොත් සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් රන්දදී මුතුමෙනික් වශයෙන් දුවදරුවෝසේ කර්ම නෙමෙයි නෑ. එහෙම වුණොත් කන්නහව එන්නේ නැහැ. එහෙම වුණොත් මේ විඥානයේ නැවත රූපයකට වැටගෙන නාම රූප වල ආයතන ටික හදන්නේ නැහැ නේද කියලා එයා නිරෝධ සත්‍ය දකිනවා. නිරෝධ සත්‍යයේ ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධයේ වැය. තාපත්‍යෙන් ගත්තාම චතුරාර්ය සත්‍ය නිරෝධ සත්‍යයේදී පටිච්ච සම්පදායේ ප්‍රත්‍ය සංග්‍රහයේදී නිරෝධ නිරෝධයට පෙන්වන ප්‍රත්‍යයේදී තත්ත්වයේදී ඒකද පුබ්බන්තේ නාම නිරෝධ නිරෝධයේද පටිච්ච සම්පදායේ අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධය කියලා පටිච්ච සම්පාද චක්‍රයේ නිරෝධයේද තත්ත්වයේ පුබ්බන්තේ නාම අපරන්තේ නාම පුබ්බන්ත අපරන්තේ නාම නිරෝධයේද රසයේ අතීතයේ නොවනනම් අද මෙහෙම වෙන්නේ නැහැ. අද අවිද්‍යාව නොවනනම් මතුවට වෙන්නේ නැහැ කියලා උත්තරයක් ආවා. තේරුණානේ? දැන් ඔන්න මේ ටික දැක්කහම එයා දුක්ඛ සත්‍යයක් දන්නවා, සමුදය සත්‍යයක් දන්නවා, නිරෝධ සත්‍යයක් දන්නවා. ඊට පස්සේ දැන් එක උත්තරයක් අන්තිමට ඇවිල්ලා තියෙනවා. ඒක හොඳට ගවේෂණය කළොත් එක උත්තරයක් මේ කියලා තියෙනවා. මොකක්ද? වර්තමානයේ මේ ස්කන්ධ ටිකත් ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීමත් නොදන්නා කම නිසා අතීතයේදී කර්ම රැස් වෙලා තිබිලා තියෙන්නේ, තණ්හාව හැදිලා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. අදද ස්කන්ධයේ ඇතිවීමත් නැතිවීමත් දැක්කේ නැත්තම් තමයි අවිද්‍යාව ඇතිවලා කර්ම රැස් වෙලා නැවත සංසාරයට යන්නේ කියන උත්තරේකුත් ආවා නම් අතීතයේ ස්කන්ධ ටික පිළිසෙන් දැකලා ස්කන්ධය මේ හේතුත්වයෙන් හටගත්තේ මේ හේතුත්වයෙන් නැති වෙනවා කියලා ස්කන්ධයන්ගේ අනාත්ම ස්වභාවය අවබෝධ කරලා තිබුණා නම් අවිද්‍යාව නැතිලා විද්‍යාව ඉපදලා තිබුණා කද මෙතෙන්ට එන්නේ නැහැ කියලා නිරෝධයක් දැකලා තිබුණා නම් අද ස්කන්ධය ස්කන්ධ ටිකත් ස්කන්ධයෙන් ඇතිවීම නැතිවීම දැක්කොත් විද්‍යාව උපදින අවිද්‍යාව නැති වෙනවා එහෙම කර්ම තණ්හා දෙක විදිහට සතරට යන්නේ නැහැ කියලා දැක්කා නම් මේ සමුදියයි නිරෝධයයි දෙකම ගවේෂණය කිරීමෙන් උත්තරයක් ආවේ එකයි. මොකද්ද? වර්තමානයේ ස්කන්ධ ටිකත් ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දැක්ක යුතුයි කියන උත්තරේ කියන්නේ. ඔන්න ඔය උත්තරේ ගත්ත කෙනාට කරන්න තියෙන්නේ පංච උපාදාන ස්කන්ධේ වර්තමාන ආහාර ප්‍රත්‍යක බලන එක විතරයි. ඉති රූපං ඉති රූපස සමුදය ඉති රූපස සංගමං ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්තංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදය ඉති සංඥාය අත්තංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරාන සමුදය ඉති සංඛාරාන අත්තංගමෝ ඉති විඥානං ඉති විඥානස සමුදය ඉති විඥානස අත්තංගමෝ ඒ කියන්නේ මේක හැමෝටම හරියන්නේ නැහැ. මේ චතුරාර්ය සත්‍ය දැකපු කෙනාට විතරයි පංච උපාදානස්කන්ධයේ උදේ වේ දකින්නවා කියන නෝනයි. දැන් එබඳු කෙනාට රූපේ ගැන හොඳට බලනවා. මේ අපි කියමු කුණු පොකටස් වශයෙන් හරි සෙත්ලුම් නේද සම්මස්නහර මේ විදිහට බලලා මේ කනබුන ආහාර නිසා නේද රූපය හැදෙන්නේ කියලා එයාට ආහාරයේ රූපයත් රූපය ආහාරයෙන් හැදෙන්න කියලා බැලුවම ප්‍රමාණවත් මොකද මෙහෙම බලන්න උත්තරේ ගිහිල්ලා තියෙන්නේ ආදි චතුරාර්ය සත්‍ය හරහා දුකයි සමුදය නිරෝධය හරහා ඊට පස්සේ යම් වේදනාවක් ඇති වෙනවා නම් ඇහැට පෙනෙන රූපයක් විඳින්න පුළුවන් බව හෝ හඳුනන්න පුළුවන් බව හෝ හිතන බව හෝ ඇති වෙනවා නම් ස්පර්ශ ආයතන හය කුමන තැනකින් විඳින හඳුන කල්පනා කරන බවක් වෙනවා මෙයා දන්න මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්මනේ ඇහැට පෙනෙන තැනකම චක්කු සම්පස්සේ කනට ඇහෙන තැනකම සෝත සම්පස්සේ ආරම්භක් විඳින්න පුළුවන් බව හඳුනන්න පුළුවන් බව ස්පර්ශය රූපයක් දැනගන්නවා සත්‍යයක් දැනගන්නවා කුමන දැනගැනීමක් ඇති වෙනවා නම් දැනගැනීම එයා දන්නා නාම රූප ප්‍රත්‍ය ඇහැයි රූපයයි දෙක රූපය ඒ සිතේ උපදින චක්කු සම්පස්සජ වේදනා රූප සංඥා රූප සංචේතන කියන නාමයේ මේ දෙකෙන් නිසා චක්කු විඥාන එයා දන්නවා රූප දැනගන්නේ මම නෙමෙයි රූප දැනගත හිතම නෙමෙයි හේතු ප්‍රත්‍යයයි මෙන්න මෙහෙමයි සියලු තැනකින් එයා දන්නවා එහෙම බලනවා ඔය විදිහට බලන්නේ බුදු ගුණ හෝ අසුභය හෝ මරණය හෝ මෛත්‍රිය හෝ සමත ප්‍රමතානකින් හිතවල හිත වඩමින් ස්කන්ධයන්ගේ උදේවැය වරනවා හිත වඩනකට උපකාරයි මොකද්ද කය වචන දෙක සංවර කරගන්නවා සීලයක පිළිතුර සමත ප්‍රමතානකින් හිත වඩමින් ස්කන්ධයන්ගේ උදේවැය වරනවා ඔච්චරමයි කටයුත්තේ මෙහෙම කරන කෙනා මේ විදිහට මොකක්ද කියනවා සතරදාගම් වෙනවා අනාගාම වෙනවා රහත් රහතන් වහන්සේද දිත්ත ධම්ම සුඛ විරණ සතා වෙච්ච විතරයි කතේ ඒ ඊගාවට ඕගොල්ලෝ මෙච්චර වෙද්ද ගුණාත් මාර්ගවල මාර්ගයේ වඩන්න අවශ්‍ය උපකාරක ධර්ම හොයන්න නමුත් දර්ශන ගොඩක් නැහැ මාර්ග ගොඩක් නැහැ මාර්ගයේ උපදවා ගන්න අවශ්‍ය උපකාරක ධර්ම ඇති නමුත් චතුරාර්ය සත්‍ය වල ගොඩක් නැහැ පටිච්ච සම්පෝද වල ගොඩක් එතකොට උද්‍ය විඥාන වල ගොඩක් නැහැ මේ කොතනකින් ගියත් එක රස්තාවකට ඇවිල්ලා තියාගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සතර දුකින් එතර වෙනවා නම් එතර වෙන්න ඕනේ එතර වෙන්න දෙන්නේ මෙන්න මෙහෙමයි කියන උත්තරේ චතුරාර්ය සත්‍ය දකින්නේ අවබෝධ වෙනවා කියන්නේ මෙන්න මේ විදිහටයි වෙන්න ඕනේ එහෙම වෙච්ච කෙනාට එන උත්තරේ තමයි ස්කන්ධේ උදේවැය බලන එක. එයා කටයුත්තේ නිවන් දැකීම සඳහා මේ ස්කන්ධයන්ගේ උදේවැය බැලීම පමණමයි කියන උත්තරයක් තියෙනවා. ඊට පස්සේ ඒකට උපකාරී දෙහෙද බොහෝ නිමිති. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අනිත්‍යයි දුකයි වශයෙන්, අනාත්මයි දුකයි වශයෙන්, අනිත්‍යයි අනාත්මයි වශයෙන් ඕන විදිහකට මාර්ග මාර්ගම් බලන්න පුළුවන්. ඊට පස්සේ බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය සමතතනේ කමතහං සමතකමතහං 40ක් වෙනවා 40ම උදව් කරගන්න පුළුවන් ඊට පස්සේ පාතිල රකින්නත් පුළුවන් අටසිල රකින්නත් පුළුවන් පොඩු තස්සංග සිල් රකින්නත් පුළුවන් සාමනීර දිවි රකින්නත් පුළුවන් උපසම්පදා දිවි රකින්නත් පුළුවන් කැමත දිවියක් රකින්නත් පුළුවන් මේවා ඔක්කොම උපකාරක ධර්ම නමුත් දර්ශනයේ නිස්සාර ගුණක් නැහැ මේ ටික දැනගත්තට පස්සේ මේ ටික කරන්න තියෙනවා. ඉතින් අන්න ඒ ටික පොඩ්ඩක් හොඳට මතක තබා ගන්න. චතුරාර්ය සත්‍ය කියලා කිව්වට චතුරාර්ය සත්‍ය අවබෝධය මේකත් නැහැ. නෝනක් වෙන කෙනාට අපහසුත් නැහැ. නමුත් මෙන්න මේ වගේ අවබෝධයක් හරහායි වර්තමානයේ ආරම්භය ඇත්ත ඇවිල්ලා තියෙන්න ඕනේ කියන එක කියන්නේ. ඒ කියන්නේ කෙනෙක් මේ නාම රූප දෙක ගැන බලනවා නම් නාම රූප දෙක ගැන බලනවා කියලා හෝ එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය විදිහට බලනවා හෝ කියලා යම් උත්තරයක් ආවා නම් ඒ උත්තරය එයාට ලැබෙන්න ඕනේ මොකක් නිසාද මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධය නිසා මොකද දුක පෙන්නලා දුක්ඛ සමුදය බුදුරජාණන් වහන්සේ මම කියන්නේ සමුදය සත්‍ය පෙන්නනකොට දෙයාකාරයෙන් අපිට පෙන්වන්න දෙනවා කියලා සමුදේ සත්‍ය දෙයාකාරකගේ තණ්හාව දෙයාකාරකෙන් පෙන්නන්න වෙනවා කියලා මේ තණ්හාව දෙයාකාරක නෙමෙයි සමුදේ ස්කන්ධයේ සමුදේ දෙයාකාරකෙන් පෙන්නන්න වෙනවා ජනක ප්‍රත්‍යයෙන් සහ උපස්තම්භක ප්‍රත්‍යයෙන් කියලා ඒ කියන්නේ ස්කන්ධ ඇතිකරවන්න හේතුවකුත් තියෙනවා ඇති වෙච්ච එක පවත්වන හේතුවකුත් තියෙනවා ඇතිකරවන සහ ඇතිකරපක පවත්වන කියන හේතු දෙකම නිසා ස්කන්ධ ටික පවතින්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන චික ස්කන්ධ ඇති කරවන හේතුව. හටගත් ස්කන්ධ ටික නැවත නැවත උපද්දනයක පවත්වනවා කියන එක උපස්තම්භක ප්‍රත්‍යය, ආහාර ප්‍රත්‍යය. ස්කන්ධයන්ගේ පැවැත්මට දෙයාකාරකින් හේතු වෙන නිසායි, සමුදය කියන එක දෙයාකාරක උදව් වෙලා තියෙන නිසායි, නිරෝධය කියන එක දෙයාකාරකින් පනවන සෝපදිසෙස නිබ්බාන සහ අනුපදිසෙස නිබ්බාන කියලා කියන කාරණාව දැනගන්න. අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුයෙන් උපද්දලා ආහාර ප්‍රත්‍යයෙන් පවතින කොට එතන දැන් ස්කන්ධ ටික පවතින්නේ ආහාර ප්‍රත්‍යයෙන්. ආහාර ප්‍රත්‍යයෙන් පවතින ස්කන්ධ ටිකේ පිහිටලා ආහාරය නිසා ස්කන්ධ ටික හැදෙනවා කියන තැනක පිහිටලා ස්කන්ධ ටික උපද්දන ජනක ප්‍රත්‍ය කියපු ටික නතර කරලා ස්කන්ධ නූපදින ස්වභාවයට පත් කරලා ජීවත් වෙන එක තමයි සෝපවිසෙත නිබ්බාන කියන්නේ. ස්කන්ධ ඇති කරවන හේතු දෙකෙන් ජනක ප්‍රත්‍ය නැත්තම් ඇති කරවන හේතුව ස්කන්ධ ටික ඇති කරවන හේතුව නැති කරලා ආහාර ප්‍රත්‍ය ස්කන්ධ ටිකේ ජීවත් වෙන තැනට කිව්වා රහතන් වහන්සේ කියලා සෝපවිසෙත නිබ්බාන. ඊට පස්සේ ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න ස්කන්ධ ටිකේ ආහාර ටික වැයවීමෙන් ආහාර ටික ජීවීමෙන් ආහාර ටික නැතිවීමෙන් ඒ ස්කන්ධ ටිකත් නැති වෙන තැනට කිව්වා අනුපදිතෙත් පරිණාමය කියලා. ස්කන්ධ ටික පවතිනකොට ස්කන්ධ ටික කෙලෙස් සහ ආහාර කියන දෙකකින් ස්කන්ධ ටිකේ පැවැත්ම වෙලා තියෙනවා. ආහාරයන්ගේ පැවැත්ම තුළ ස්කන්ධ ටික පවත්වමු ස්කන්ධ ටික ආහාර ප්‍රත්‍යයෙන් උපද්දමු කෙලෙස් ස්කන්ධ උපද්දන කෙලෙස් ටික නැති කරලා ජීවත් වෙනවා අර සමුදය සත්‍යයේ පළවෙනි කොටස අයින් කරලා ජීවත් වෙන එකට කියනවා සෝපදේස නිබ්බාන. ඒ ආහාර ටිකක් නැති කරලා ආහාර නිරෝධ ස්කන්ධ නිරෝධය දකින එකට කිව්වා අනුපදේස පරිණාමය. දෙයාකාරයකින් සමුදය වෙන නිසායි දෙයාකාරයක නිරෝධය තියෙන්නේ. මොකද කෙලෙස් ටික නිසා හටගත්ත ස්කන්ධ ටිකක් තියෙනවා. ස්කන්ධ ටික දැන් කෙලෙස් නිසා නෙමෙයි පවතින ආහාර නිසා. මේ රූපය පවතින කෙලෙස් නිසා නෙමෙයි ආහාර නිසා. රහත්තුකත් මේ රූපය පවතින කන්දමක දෙන්න වෙනවා. මේ ස්පර්ශය නිසායි වේදන විඳින්න පුළුවන්, හඳුනන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන් කම තියෙන ස්පර්ශය නිසායි රහත්තුනත් ඒක තියෙනවා. කෙලෙස් නිසා නෙමෙයි. මේ නාම රූප දෙක නිසායි රූප දැනගන්න බව තියෙන. රහත්තුනත් ඒක තියෙනවා කෙලෙස් නිසා නෙමෙයි. එතකොට එතන ස්කන්ධ ටික තියෙන මොකද? ආහාර ප්‍රත්‍යය. එතකොට ඒ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි දකිනු නැවත ස්කන්ධ හටගන්න ජනක ප්‍රත්‍ය නතර කළා, උපදවන හේතුව නතර කළා, කෙලෙස් ටික නතර කළා, අවිද්‍යා කර්ම තණ්හා කියන නතර කළා, ජීවත් වෙන තැනට අනුපාදා පරිනිර්වාණය, ක්ලේශ පරිනිර්වාණය, රහතන් වහන්සේ ජෝපදේශ කියලා එක එක නම් වලින් අපි දේශනා කරනවා. එතකොට මතක තබා ගන්න ඕනේ මේ දෙයාකාරයකට නොවන නිවන පැනෙන්නේ කෙලෙස් ටික නැති වීම නිසා ස්කන්ධ නැති කිරීම කියන දෙකකින්ම ස්කන්ධයන්ගේ නැතිවීම පනවන්න වෙන නිසා. ස්කන්ධයන්ගේ නැතිවීමයි කෙලෙස් වල නැතිවීමයි දෙක එකට ගනුනොත් නම් රහතන් වහන්සේ නමක් ජීවත් වීම පෙනෙන්නේ නැහැ. එතකොට ඒ නිසා මුලින්ම ස්කන්ධ ටිකේ පිළිතුර කෙලෙස් ටික නැති කරන ටික තමයි අපිට නිවන කියලා කියන්නේ අනුත්පාද බව. මේ ස්කන්ධ ටිකේ පිළිතුරලා නැවත දුක්ඛ ස්කන්ධය නොහට ගන්න ස්වභාවයට පත් කරලා වර්තමානයේක ආහාරයට සිහිනුවනි. ආහාර ප්‍රති ගණනින් දකිනු ස්කන්ධ පරිහරණය කරනවා. එයා කියන්නේ ස්කන්ධ පරිහරණය කරනවා. එයා රන්දනී පරිහරණය කරන්නේ නැහැ. මුතු මැණික් පරිහරණය කරන්නේ නැහැ. ගෙවල් දරවල් පරිහරණය කරන්නේ නැහැ. දූ දරුව අඹ දරුව පරිහරණය කරන්නේ නැහැ. එයා පරිහරණය කරන ඉස්කන්ද. ඉස්කන්ද පරිහරණය කරනවා කියන්නේ ලොකු අර්ථයක් තියෙනවා. අපිට අපි ඉස්කන්ද ටිකේ තමයි තියෙන්නේ පරිහරණය කරන. නමුත් අපි පරිහරණය කරන්නේ ඉස්කන්ද නෙමෙයි රත්තරන්, රිදි, කරා, මුමාල ඔව තමයි අපි පරිහරණය කරන්නේ. ගෙවල් දරවල් කාර්ය නෝ තමයි අපි පරිහරණය කරන්නේ. එහෙනම් පංච උපාදාන ස්කන්ධය පරිහරණය කරන උපාදාන සහිත ස්කන්ධයක් උපාදානයේ හිතෝ ස්කන්ධ ටිකක් අපි පරිහරණය කරා. ආතනාවද කියලා කියන්නේ ස්කන්ධ පරිහරණය කරනවා කියන්නේ එයා දන්නවා මොන විදිහට ආවත් රූපේ දත්ත චත්තාරෝච මහ භූත චතුර්ණච මහ භූත නම් උපාදාය රූප සතර මහ ධාතු උපාදාය රූපයක් තියෙන ඒ හැම රූපයක්ම හැදිලා තියෙන්නේ මෙහෙම නේද කියලා නුවර හිත හිතා ගන්න ඕනේ නැහැ. නෝන කියන්නේ ජීවිතය වෙලා. ඒ නිසා හැම වෙලාවෙම යා ස්කන්ධ පරිහරණයක්. මේ ස්කන්ධය ප්‍රත්‍යක්ෂ හදගෙන ප්‍රත්‍යක්ෂ නැතිව නැතිවෙනවා කියන නෝනයි තියෙන්නේ. මේ පෙනෙන වර්ණ සතහන ඇතුළේ යා දකින්නේ අනාස්තව මනසට පෙනෙන වර්ණ සතහනක් මහ භූත ඇතුළේ කරගෙන තියෙන වර්ණ රූපයක් මිසක ඔය වර්ණ සතහන ඇතුළේ රම් රිදී මුතුමැණික් පරිහරණය කරන්නේ නැහැ. ඒතකොට කියන්නේ ස්කන්ධ පරිහරණය. ඉස්කන්ධ පරිහරණය කරන නිසා කිලස් දුර වුනේ රාග්‍රදී නැති වුනේ ඒ නිසා තණ්හාව නැති වුනේ රාග්‍රදී නැති වෙච්ච නිසා තණ්හාව නැති වුනේ ඒ නිසා ඉස්කන්ධ පරිහරණය කරා. එතකොට රාග්‍රදී පරිහරණය කරන්නේ නොයිපදී ඉන්න කප්පේට මනස ගන්න බෑ. ඒ රාග්‍රදී මුතුමැණි පරිහරණය කරනවා කියන්නේම අවිද්‍යාව ඇතුලේ. ඒ ස්කන්ධය ස්කන්ධය හැදී හඳුනන්නේ නැහැ කියන එකනේ. එතකොට රාග්‍රදී මුතුමැණි දකින්නකොට තණ්හා නොකර ඉන්නවා කියන එක වෙන්නේ නැහැ. ඒ නිසා එක කාරණාවක් නෙමෙයි. ආවල් තමයි කියන්නේ බණහන්නේ ආවල් හාමුදුරුවෝ කියන බණහන්නේ ආවල් දේශනාවල් වලින් බණහන්නේ කියලා ඕගොල්ලන්ගේ මානසික කීම රාමුවක් ඇති කරගන්න ඕනේ නැහැ. ඕනම තැනකින් ඕනම දිහායකින් බණහන්න පුළුවන් පොත්පතෙන්ද පුළුවන් මනසක් හදාගෙන ඒකට බය වෙන්න දෙලා. හැබැයි බය වෙන්න කටයුත්ත ගන්නත් නොකටයුත්ත අතහරින්න ගන්නේ නැත්තම් අවශ්‍ය වෙන්නේ එක දෙයයි. මොකද්ද? ඕන කුමන තැනකින් යමක් ගත්ත කුමක් ඇතුළු කළා. ඔය මං අද දේශනා කළේ චතුරාසත්‍ය දේශනාවක් නම න්‍යාය ඉදිරිපත් කරලා. ඔය න්‍යාය වරදින්නේ ඒ කියන්නේ කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා නම් අවබෝධ කරගන්නවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් එයාට පටිච්ච සමුප්පාදය හරහා දුක්ඛ සමුදය කියන සමුදය සත්‍ය සහ නිරෝධ සත්‍ය දැකලා තියෙන්න ඕනේ. පටිච්ච සමුප්පාදයෙන් කලේ සමුදය සත්‍ය පෙන්වීම සහ නිරෝධ සත්‍ය පෙන්වන්න නැහැටි. ඒක සමුදය කියලා කියන්නේ ඔය දුක නම් පංච උපාදානස්කන්ධ දුක නම් මේ පංච උපාදානස්කන්ධ දුක හටගත්තේ කොහොමද? අතීතයේ අවිද්‍යා කර්ම මෙන්න මේ වැරද්ද නිසා මේ විඥානේ මෙතෙන්ට බැසගත්තේ කියලා දෙන්නලා අද විඥාන නාම රූප සලසන පස්ස වේදනා කියලා මේ පස්ච උපාදානස්කන්ධය අද මේ ටික පිළිපෙන්න බැදක් කොත් මෙන්න මෙහෙම වෙනවා කියන එක ටික තමයි මෙතෙන් පෙන්නන්නේ. එතකොට නිරෝධය දැත්තේ මේ දුක නිරුද්ධ වෙනවා නම් අවිද්‍යාව නිරුද්ධ කරලා සංඛාර නිරුද්ධ කරලාමයි මේ එක නිරුද්ධ කරන්න වෙන්නේ. තණ්හාව නැති කිරීමෙන්මයි නැවතුණු උපදින ස්වභාවයට පත් කරන්න වෙන්නේ කියන කාරණාව පෙන්නනවා. ඒ ටික පෙන්නන්න තමයි පටිච්චසමුප්පාදෙච්ච. ඊට පස්සේ උත්තරයක් කරන වර්තමානයේ සම්මාදිට්ඨිය. කිසි රූපං කිසි රූපස සමුදේ කිසි රූප සංගමක සම්මාදිට්ඨිය තියෙන්නේ වර්තමාන ඉස්කන්ධතික ආහාරප්‍රත්‍ය හේතුප්‍රත්‍ය අත ගන්නවා. ආහාර නිරුද්ධ නිරුද්ධ වෙන හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන උත්තරය. ඒක මම නෙමෙයි මගේ නෙමෙයි තව කෙනෙකුගේ නෙමෙයි ධර්මතාවයක්. ඉස්කන්ධතික ඉස්කන්ධය හේතුප්‍රත්‍යයි. හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා කියලා දකින එක තමයි නියම ඇත්ත පිළිසිදු ඇත්ත සම්මාදිට්ඨිය. නිවර්දින දැකිය බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් ලෝකේ හැමදාම පවතින ප්‍රවතුන ඇත්ත තමයි ස්කන්ධ ටිකක් එකද හේතුප්‍රත්‍යයයි කියන ටික. ඒ ඇත්ත ඇති හැටි දැකින්ද වෙන උත්තරේ ගන්දයි මේ විදිහට උබ්බන්ති ඥානෙ අපරන්ති ඥානෙ කියන තැනකින් පටිච්ච සම්පදායේ හරබ්ය හරහ සම්දි සත්‍ය සහ නිරෝධ සත්‍ය ගවේෂණය කළේ. ඒකිට ගවේෂණය කරනකොට මාර්ග සත්‍ය ඉපදිලා එහෙනම් කටයුත්ත මේකයි එන උත්තරේ. ඊට පස්සේ ස්කන්ධයන්ගේ උදේ බලන්න උත්තරේ මම මෙහි කියන්න ගත්තේ සම්මා දිට්ඨිය. ඉදිරිසිදු නිවන් මඟ කියලා කියන්නේ ඔය විදිහට චතුරාර්ය සත්‍යයෙන් දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යයයි දැකලා එන උත්තරේ හැටියට ස්කන්ධයන්ගේ උදේ ඥානය අරගෙන ඒක පුන පුනා හිතන නොවනින් බලන එකයි නිවන් දැකන තියෙන එකම මඟ. එනිසා මාර්ගය ගැන සැකයක් හිතන්න එපා. සම්මා දිට්ඨිය ගැන සැකයක් හිතන්න එපා. මෙන්න මේ ටික කරන්න තියෙන්නේ ඔය ටික දැනගෙන මේක අප්‍රමාදීව කරන්න. අපි නිවන් දකින්න මොකද්ද කරන්න ඕනේ කියලා තවත් හිත හිතා යන්න ඕනේ නැහැ. මොකද තියෙන සැබෑම උත්තරේ ඕක බුදුරජාණන් වහන්සේ පහළ වුණත් පෙන්වන්නේ ඔය ටික. මතු බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණත් පෙන්වන්නේ ඔය ටික. වෙනසකට කියන්න. කෙනා කෙනාගේ මනසට තේරෙන විදිහට ඔය ටික ඔය ටික සරල කරලා ලෙහෙලා පෙන්වන්න පුළුවන් ඉදිරිපත් කිරීමේ හැකියාව. නමුත් මේ න්‍යාය දැන් අපිට අපේ පෞද්ගලික දේශනාවක් නෙමෙයි මේ කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන න්‍යාය ඉදිරිපත් කරලා පෙන්වන්න. මෙන්න මෙහෙමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තථාගතයන් වහන්සේ දැක්ලා තියෙන එක. ඉතින් ඒ ටික හොඳට තේරුම් ගන්න. එහෙම නැතුව ජාතික දුක්ඛ ජරා දුක්ඛ සංගිතේ පටිපදාක දුක්ඛ හරි දුක්ඛ සත්‍ය ඉවරයි දුකට හේතුව තණ්හාව සම්දි සත්‍ය ඉවරයි තණ්හාව ඇති වෙනවා තණ්හාව ගැනති කිරීම නිවනයි නිරෝධ සත්‍ය ඉවරයි මේ ආර්ය අෂ්ටාංග මාර්ග ආර්ය අෂ්ටාංග මාර්ගය මාර්ග සත්‍යයි කියන චතුරාර්ය සත්‍ය ඉවර නමුත් අපි හිතුවද එහෙම වෙලා කවදාවත් හරියන්නේ ඔක වචන ටික ඔය වචන ටිකේ අර්ථය පුරවන්න ගියොත් ඔය වචන ටික දුන්නාම මෙතන ඉඳලා ගබුලට යන ගබුල කුරුණාගලට යන කුරුණායකලින් මේ වරකපොලට යන වරකපොලෙන් කොළඹට යන කියලා කිව්වහම ප්‍රධාන සම්පිස්ථාන ටිකක් කියයි. නමුත් ඔයගොල්ලෝ යන්න කියොත් ඔය අතර කොච්චර පුරවන්න දෙනවා කියලා හිතනවා නේද? ඈ මෙතන ගබුලට ගබුලෙන් කුරුණාගලට කුරුණාගලෙන් වරකපොලට වරකපොලෙන් කොළඹට කිව්වහම දෙලින්ම මෙතන ගබුල හම්බෙයි කියලා හිතනවා නේද? ඒක මෙහා ගම් කොච්චර හම්බෙයි කියලා හිතනවා නේද? ඈ ඒ වගේ ප්‍රධාන ධර්මතා ටිකක් කියලා තියෙනවා. පටිච්චසමුප්පාද දුක දුක හේතු තණ්හාව. තණ්හාව නැතිනම් දුක නැති වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා මේ ප්‍රධාන සිද්ධාන්ත ටික මේ සම්ප්‍රදාන් ටික දීලා තියෙනවා. දැන් ඔක පුරවන්න. අර ප්‍රේධිකාවක් ගන්නේ ප්‍රස්තාවකලු දෙන්නේ. පත්‍රවල තියෙන මොහොත ප්‍රේධිකා කියන්නේ. ඊට පස්සේ දුකට හේතු තණ්හාව. දුකට තණ්හාව හේතුනේ කොහොමද? දැන් ඔක පුරවන්න. එතකොට ස්කන්ධ පරිහරණය දුකට තණ්හාව මෙහෙමයි හේතු. එතකොට පංච පුරදන ස්කන්ධ දුකට තණ්හාව හේතුනේ මෙහෙමයි. කියලා මේ දුකට තණ්හාව ඇති වෙච්ච හැටි පෙන්වන්නද වෙනවා. එතකොට නිරෝධය පනවත් පංච උපාදාන ස්කන්ධ දුකේ නිරෝධය පනවන්නේ මෙහෙමයි. ස්කන්ධ පරිහරණ දුකේ නිරෝධය පනවන්නේ මෙහෙමයි. මේක කෙලෙස්යන්ගේ නිරෝධය, මේක ස්කන්ධයන්ගේ නිරෝධය කියලා ඕව උත්තර ටික තියෙනවා ඔය පුරවන්න. ඊට පස්සේ යෝගලන්ට කරන්න උත්තරේ ඊට පස්සේ යෝගලන්ට සිල් රැකෙන්න තියෙන්නේ හිත වඩන්න තියෙන්නේ සීලයක පිළිසල හිත වඩගෙන ඊට පස්සේ උගලන්ට ඉතුරු වෙන ස්කන්ධේ ගුජේ බලන්න ඉතරක් හැමදාම ඔහොම උඩට යන්න හිතන්න ඕනේ නැහැ. නමුත් මෙතන මෙන්න මේ වගේ ඔය වචන ටික තුල ලොකු හිඩසක් තියෙනවා පොරවන්න අපිට. ඒ පිළිවහම මේක උත්තරේ එන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ අරගෙන ඒක තේරුම් ගත්තට පස්සේ ප්‍රයෝග කරන්න උත්සාහවත් වෙන්න තමයි තියෙන්නේ. ඉතින් මට කෙටිය මතක් කරන්න ඕනේ කම තිබුණේ චතුරාර්ය සත්‍ය කෙනෙක් අවබෝධ කරගන්නවා නම් අවබෝධ කරගත්තොත් තමයි සතර දුක මිදෙන්නේ. ඒ අවබෝධ කරගන්නවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පටිච්ච සමුප්පාදය හරහා මෙතක වෙන ක්‍රමයක් නැහැ. පටිච්ච සමුප්පාදය කියලා වෙනම ධර්මතාවයක් දකින්න එපා. චතුරාර්ය සත්‍ය කියලා වෙනම ධර්මතාවයක් දකින්න එපා. චතුරාර්ය සත්‍යෙ දුක්ඛ සත්‍යය තමයි පටිච්ච උපාදානස්කන්ධ දුක්ඛ තමයි පටිච්ච සමුප්පාදයේ මැද දෙන්නන්නේ. ඒ දුක්ඛ පුබ්බන්ත ඥානය අපරන්ත ඥානය කියන එක තමයි අවිද්‍යා මූලිකව තණ්හා මූලිකව දෙකක් දෙන්නන්නේ. අවිද්‍යාපච්චය සංඛාරා කියලා මේ විඥානාම රූප ටිකට මුල් වෙලා ඊට පස්සේ තණ්හා උපාදාන භව කියලා මුල් වෙලා එක්කද ටික එහා පැත්තට. හැබැයි ඕකෙදිත් තව පුරවන්න අතරක් තියෙනවා. අවිද්‍යා සංඛාර නිසා කොහොමද මෙතෙන්ට ආවේ කියලා එතනත් තණ්හාව ඇතුළේ තියෙනවා. තණ්හා උපාදාන කියන තැනක තණ්හා මූලිකව කොහොමද මේක ආවේ කියන කාරණාව එතනත් අවිද්‍යා සංඛාරයේ තියෙනවා. මේක වෙන්න කොහොමද එතනත් අතර පුරවන්න තියෙනවා. නමුත් අවිද්‍යා මූලිකව තණ්හා මූලිකව මේ පටිපදාන ස්කන්ධය හටගන්නවා, දුක්ඛ සමුදය හටගන්නවා, දුක ඇතිවීම වෙනවා කියලා දෙයාකාරකින් පෙන්නන්නයි මොදි. ඊටවසේ Nirodha කියන එක පෙන්නන්නත් මේ දෙයාකාරකින් වෙන සිද්ධාන්තය දෙයාකාරයක ධර්මතාවයකින් තමයි නිරුද්ධ කරන්න වෙන්නේ කියන එකට Nirodha සත්‍ය පහවන්නේ දෙයාකාරයි. සෝපුරිසිත නිබ්බාන සාහකෝසිත නිබ්බාන කියලා දැනගන්න දැනගෙන මාර්ගයේ ප්‍රතිපදස්කන්ධය උදේලේ වඩනවා බලනවා කියන තැනක තමයි අන්තිමට මාර්ගය ගොඩනගලා තියෙන්නේ. එතකොට පංචඋපාදානස්කන්ධය උදේලේ කෙනෙක් බලනවා නම් උදේලේ බලන කෙනාට උත්තරය ඇවිල්ලා තියෙන්න ඕනේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය නිරෝධය කියන ටික දැකපු කෙනෙක් තමයි මාර්ගය හැදිට උදේ විඥානය වඩන්න දෙන්නේ. එහෙම නැත්නම් පටිච්චසමුප්පාදයේ ප්‍රත්‍ය නිද්දේශයේ දැකපු කෙනාටයි අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ කියලා ප්‍රත්‍ය නිරෝධය ගැන මොන ආපු කෙනාටයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ කියන කාරණාව දැනගන්න තියෙනවා. කිප්පා මහත් වෙන මොනවද තියෙනවද විශේෂතාවය?